ඊළඟට ගරු වසන්ත යප බණ්ඩාර මන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
ස්තුති සභාපතිතුමනි, ඇත්තටම අද මේ පලස්තීනය ඊශ්‍රායලය අතර පවතින මේ යුද ගැටුම් තත්ත්වයත් එක්ක මිත්‍ර පාක්ෂික රටක් විදිහට ශ්‍රී ලංකාවේ අපේ සාමාන්‍ය ජනයා සුවිශේෂ වශයෙන් කම්පණයට පත් වෙලා සිටිනවා. අපි දන්නවා පලස්තීනයේ අපේ සහෝදර ජනතාවගේ ඒ අයිතිය වෙනුවෙන් ඔවුන් අවුරුදු 10 ගාණක් යුදවදින තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ බටහිර රටවල් තමන්ට කුළුපග, තමන්ට අරාබි රටවල් වල තමන්ගේ බලහස්තය තබා ගැනීම වෙනුවෙන් ඊශ්‍රායලයේ හරහා තමන්ගේ බලාධිකාරිය පැතිරවීම පහුගිය කාලය පුරාම අපි දැක්කා. එතකොට මේ අවස්ථාවේදී කවුරුන් මේක පටන් ගත්තද මේ ආසන්න කාලය තුන කියන එක නොසලකා මේ ගැටලුවේදී අපි කියනවා අත් වශයෙන්ම මේ රටවල් වල මෙවැනි ගැටුම් හරහා දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි වීමෙන් මේ බලවත් රටවල් තමන්ගේ යුද උපාය උපක්‍රමවල සාර්ථකත්වය කෙසේ වෙතත් අපේ වගේ රටවල් වලට අනර්ථයක් පමණයි සිදුවන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, පලස්තීනයේ ජීවත් වන ඒ ගාසා තීරයේ අහිංසක ජනයා ඔවුන්ගේ හෙට දවස පිළිබඳව ඔවුන් සුවිශාල ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙන්නේ. අපි දන්නවා එක පැත්තකින් ජෝ බයිඩන් ඊශ්‍රායලයට එනවා, අනිත් පැත්තෙන් ඍෂි සුනක් ඊශ්‍රායලයට පැමිණෙනවා. මේ හරහා ඔවුන් ප්‍රබල විදියට පලස්තීනයේ පිළිබඳව ඔවුන්ගේ තිබෙන ආකල්පය ලෝකයට ප්‍රචලිත කරනවා. මේ සියල්ල හරහා පලස්තීනයේ අහිංසක මිනිසුන්ගේ මේ සිදුවන මිනිස් සංහාරය අපි විශ්වාස කරනවා දැන් අවසාන කළ යුතු කාලය එළඹ තිබෙනවා. අපි වගේ පුංචි රටකට මේ කාටවත් බලපෑමක් කරන්න බැරි බව අපි දන්නවා. නමුත් ඇත්තටම අපේ පාර්ලිමේන්තුව හරහා විපක්ෂ මන්ත්‍රීවරු විදියට අපේ ප්‍රාර්ථනාව මේ රටවල් දෙක අතර යුද්ධයෙන් බරපතල විදිහට අපේ වගේ රටවල් වල ආර්ථිකයේ දරුණු කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඇත්තටම එක පැත්තකින් රුසියාව, යුක්රේනය මේ රටවල් අතර යුද්ධමය තත්ත්වය නිසා අපේ රටවල් වලට ආර්ථික දරුණු බලපෑමක් ඇති වුණා වගේම තමයි මේ තත්ත්වයක් බලපානවා අපේ රටවල් වල ආර්ථික කඩාවැටීම් හමුවේ. අපේ රට ඕනෑමටත් වඩා දැන් ආර්ථික වශයෙන් බංගකොලොත් අතරට පත් වෙලා තිබෙනවා. ඒදී දේශීය වශයෙන් මේ රටේ අනුගමනය කරන සමහර අමාත්‍යාංශවල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි ගරු සභාපතිතුමනි පහුගිය කාලේ ඉත බරපතල විදිහේ පෙන්වා දීම් කරා. ඒ පෙන්වා දීම් කරනකොට මම මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙක් විදිහට, ජනතා නියෝජිතයෙක් විදිහට අපි පෙන්වලා දුන්නා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ පෙළෙන දරුණු සෞඛ්‍ය අර්බුදයේ රටේ හැම තැනම පැතිරෙන වෙලාවේ අපටත් ඒක එකලෙසින් මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අරේ පලස්තීනයේ ගාසා තීරයේ රෝහල් වලට බෝම්බ ගහලා ඒ ප්‍රහාර එල්ල කරලා සාමාන්‍ය අහිංසක මිනිසුන් ඊසාවේ වෙන්න පුළුවන්, පලස්තීන වෙන්න පුළුවන්. මේ රටවල් දෙකෙන් කාගේ ඇති වුණත් මේ අහිමි වන මිනිස් ජීවිත රෝහලකදී නෙවෙයි කොතනකදී ඇති වුණත් ඒ අපේ කම්පා කරන හද කම්පා කරන කාරණාවක්. ඒ බෝම්බ නොහෙළුවත් අපේ රටේදී මේ සෞඛ්‍ය අංශයේ සිද්ධ වෙලා තියෙන කඩාවැටීම අපි කතරම්ම කියාපෑවත් තවමත් රාජ්‍ය නායකත්වයවත් අදාළ අමාත්‍යවරයවත් කිසිදු පියවරක් ගන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මහනුවර නගරයේ තිබෙන ප්‍රධානතම රෝහල හෘද කැතීඩර් කරන එකගේ ඒ උපකරණ දෙකෙන් මැෂින් දෙකෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට. පිළිකා රෝගීන්ට දෙන ලීනිය ඇක්සලරේටර් යන්ත්‍ර දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මේකේ හඬ නගලා තිබෙනවා මේ උත්තරීතර සභාවේ. අර DSA කියන ඩිජිටල් එන්ජියෝග්‍රෑම් කියන යන්ත්‍රය බිඳවැටලා මාස 9ක් වෙනවා. මං දන්න විදිහට, මං අහලා තියෙන විදිහට මොළය රුධිර වාහිනී පද්ධතිය දෝෂ හඳුනා ගැනීමට ප්‍රතිකාර කිරීමට භාවිත කරනවායි කියන මහනුවර මාරෝහලේ තියෙන මේ උපකරණය කොළඹ ජාතික රෝහල දක්වා අපේ රෝගීන් ප්‍රවේශ කරන්න හේතු වෙලා තිබෙනවා. ආසන්නතම බිඳවැටීම ESWL යන්ත්‍රය. මේ යන්ත්‍රය වකුගඩුවල ගල් කුඩු කරන යන්ත්‍රය කියලා සාමාන්‍ය මිනිස්සු හඳුන්වන්නේ. මේකෙත් ක්‍රියාකාරීත්වය දැන් අඩපණ වෙලා තියෙන්නේ. MRI යන්ත්‍ර පේරදීනි රෝහලේ පණ අදින තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එතකොට ගරු සභාපතිතුමනි මේ සියල්ල සිද්ධ වෙන අතරවාරේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බීරි අලියන්ට මොන විදිහට කතා කරත් ඒක ඇහෙන්නේ නැති ගානට තමයි ඉන්නේ. මේක දින මාෆියාව අපි කොයිතරම් කිව්වත් වගේ වගක් නැහැ. මේ ජාවාරම මට කියන්න වෙනවා ගරු සභාපතිතුමනි, වෛද්‍යවරු කියනවා අර රෙමිෆිලින්ට් කියන ඖෂධය, මේක ස්ලිම් කියන ෆාමසිකියුටිකල් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ටෙන්ඩර් මත එයයි ලබා ගන්නවා රුපියල් 4,287කට. මේ 2023 රුපියල් 4,287කට අරගෙන ආයේ පාරක් ආණ්ඩුවට විකුණනවා 6,978කට. ඊළඟට ටෝටල් පේරන්ටල් නියුට්‍රිෂන් කියන ඖෂධය රුපියල් 5,700කට මිලදී අරගෙන ආපහු විකුණනවා රජයටම, නැත්නම් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවෙන් ලබාගෙන නැවත විකුණනවා රුපියල් 13,780කට.
ඔබතුමාගේ කාලය අවසන්.
එපෝටින් කියන ඖෂධය රුපියල් 267කට අරගෙන 1,288.60කට විකුණනවා. ඊළඟට මෙරපිනම් කියන ඖෂධය රුපියල් 894කට අරගෙන නැවත 1,895කට විකුණනවා. මම කියන්නේ ගරු සභාපතිතුමනි, මේ වගේ ජාවාරම් මතින් රටවල් විනාශ වෙන වෙලාවේදී අර රටවල් බෝම්බ හෙල්ල විනාශ වෙනවා. ඒ බෝම්බ හෙලීමත් මේ කියන දූෂණයත් අතර මට පේන්න වෙනසක් තියෙනවා කියලා ගරු සභාපතිතුමනි.
කාලය අවසන් වෙනවා ගරු.
එනිසා ගරු සභාපතිතුමනි, අපි කියනවා මේ වෙනකොට ඉතාම බරපතල විදියට හියුමන් ඉමුනෝග්ලොබින් කියන ඖෂධය මේ ජාවාරම නිසා, අමාත්‍යවරයා කියනවා මේ ජාවාරමට කිසිදු උත්තරයක් ලබා දෙන්නේ නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයක් තියෙනවද? ඒ නීති අංශයේ කිසිදු විදියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් නීති ආයතනවලටවත් මේ පිළිබඳ අවනඩුව ගෙනියලා නැහැ. හැබැයි අමාත්‍යවරයා කියනවා සේලයින් මිස්වැඩයක් වෙලා තිබෙනවා කියලා. රුපියල් 42,000කට දෙන මුදලක් සේලයින් බෝතලයකට අපි වියදම් කරන්නේ ඇයි? මේ ජාතික ධනේ නේද? එනිසා ගරු සභාපතිතුමනි, දැන්වත් ඇස්සර්ල බලන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බීරියලියංගෙන් මේ විවාදයේදී අපිට කියන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඔබතුමාට ස්තුති කාලය ලබා දුන්නාට.
ඔබ ස්තුති කරු මන්තුමා. ඊළඟට ගරු රවු පකින් මන්තුමා, ඔබතුමාට විනාඩි 19ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මුලින්ම අද දින වෙනත් රජයේ කටයුතු තිබියදීත් මෙම විවාදයට ඉඩ ලබා දීම පිළිබඳව රජයටත් වගේම මේ සඳහා ඉල්ලුම් කරපු මන්ත්‍රීවරුන්ටත් මගේ ස්තුතිය පුද කර සිටිනවා. Mr. Presiding Member, today we are having a momentous debate on the developing situation in the occupied Palestine. We are witnessing the relentless onslaught unleashed by the State of Israel on Palestinian people under the pretext of self-defense, with sustained force killing thousands of people already, including the attack on a hospital in Gaza, committing untold misery and blatant war crimes. The trapped 2.1 million people in the Gaza have endured relentless bombardment by Israeli forces. And this unrelenting bombings and massacres of innocent Palestinians is raging on. Children just born are bombed out. Women and old people are killed while benumbed by the horror of falling white phosphorus bombs. Residential buildings are deliberately flattened. Mosques, churches, schools and hospitals are reduced to rubble. Electricity and water supply have been cut off. The people of Gaza are living and dying in the dark, while an indifferent world is content to watch in silence. With the active encouragement of the United States and the studied indifference of Western governments, neutered by self-interest, Israel is violating all international norms. The horrendous violations of human rights and humanitarian law including war crimes perpetrated by the Israeli government and the unconscionably abusive Israeli practices against Palestinian people, continuing with increasing intensity in Gaza, shocked the conscience of the world each passing day. Sadly, some of the Western states never ceased to encourage the current Israeli government to go in a direction that only heralds a slow-motion genocide. It is apparently intended to empty the Gaza Strip of Palestinian people, to make room for Israeli annexation of Palestinian territories in the near future. Even as some of the Western states and others stand with the most ruthless and repressive occupier in the Middle East, it is abundantly evident, nevertheless, that the ongoing massive public protests in those countries clearly expose the unpalatable reality of deepening divides between the people and their governments on the issue of support for the racist policies of the current Israeli government. It is a conundrum that in a world that is becoming increasingly polarized over geostrategic contestations that admittedly shift the center of global power to Asia, the Western states that support the current Israeli government should help that shift even faster at the risk of domestic instability and loss of international credibility. Already the economic costs of their support for ongoing Israeli military action in Gaza are visible, and an energy crisis is looming large on the horizon. I refer to Chinese diplomacy in the Middle East in the recent past. They made a historic attempt to bring the Kingdom of Saudi Arabia and Iran together and have persuaded them to open diplomatic relations. This is a big milestone in Middle Eastern history. This is why I'm saying the shift towards Asia and its good intentions and shifting the global power equation may change in the coming days. Why did Hamas do this horrendous act on the October 7th? We acknowledge that quite apart from ultra-rightist extremists, Israel is a land that is home to many right-thinking, decent people and an unbelievable number of intellectually forthright writers, politicians and activists. They too ask the same question. These learned Jews too agree that 2 million people living for more than 20 years in the world's largest open-air prison, suffering daily humiliation and harassment, could be compelling reason for this sudden eruption. Just a few days ago, Netanyahu, the current Israeli Prime Minister, was a cocky maverick who was attempting to undermine Israel's vibrant democracy with legislation to emasculate its Supreme Court. Today, he is a wounded warrior. By this incredulous audacity and equally stupefying barbarity, Hamas has stunned Israel and the world, doing immeasurable damage to Israel's repute as an impregnable state with its unbeatable intelligence system. We must not gloat on it because, no matter what, the Hamas act has caused immeasurable misery to the Palestinian people. We concede that. It is time for the world to take note of the tragedy of the people of Palestine. The world can no longer be indifferent. Arab nations cannot ignore the plight of the homeless Palestinian people in their own historical homeland. I would like here, Honorable Presiding Member, to recall a meeting I had with the late Yasser Arafat when he visited Sri Lanka. It was the time of the Chandrika Bandaranaike Kumaratunga government. The late Yasir Arafat,
Garubanthuma,
the leader of the PLO.
Garubanthuma, Butumarta, Vinadi, Hataka Kali, Tekatuino.
Yes. I will take Alizar Maulana's time also. Yes, yes. Okay. Okay. So then 15. So he, Mr. Yasir Arafat, when I asked him, what do you advise? At that time, we were also having a raging civil war in our country. Mr. Yasir Arafat responded to my question. He said, young man, you have to be brave to fight a war. But yet, you have to be even more courageous to pursue peace. And this is what the late Yasir Arafat told me when I asked him what his advice was for us, since we also are having a war with terror unleashed by a belligerent group in our country. Without Israeli terror, the terror of Hamas cannot exist. If the world community of nations wish to make Hamas irrelevant, it must convince the spoilt and pampered government of Benjamin Netanyahu to make the Palestine Liberation Organization that signed the Oslo Accord relevant. Is it happening? No. Now look at this. Yesterday's Times of Israel, on the 19th of October, has published an op-ed article that offers a huge dose of common sense, which incidentally has some remarkable lessons for us Sri Lankans as well. I would like to quote it at some length. The title is, I quote, "For years Netanyahu propped up Hamas. Now it's blown up in our faces." I quote, "For years the various governments led by Benjamin Netanyahu took an approach that divided power between Gaza Strip and the West Bank, bringing Palestinian Authority President Mahmoud Abbas to his knees while making moves that propped up Hamas's terror group." This is a type of intelligence operation that Israelis are engaging in. Now, I have some other matters concerning our own country. I must quote here, now, today in the Daily Mirror, or rather the Daily News, there is this article, "The Latest Gaza War, Israeli-Palestinian Conflict," a very neutral kind of headline. But the article is not very neutral. Article is by no less than a person known as Professor Rohan Gunaratne. I have questioned the credentials of him being a professor. That's a different matter. I have had a long argument with him in one of our committee rooms. Now, his bias is quite apparent in the article. But of course, I must say, there are certain matters where he refers to certain factual situations in the Middle Eastern theater. But then, he is not neutral in the way he is describing, because this is his own he is looking at it, let the issue from his lens. You know, he looked at the, he had his special lens put on when Zahran blasted himself here. He came to offer us advice as to how to tackle Zahran, right? I remember very clearly, I met the leader of the Catholics in this country, along with Minister Kabir Hashim and Minister Fauzi. When we met the Cardinal, he very clearly told us, why are you all being worried and sorry about this situation? I know the Muslims in this country are not responsible for it. And we must, of course, thank the Cardinal for his initial action in preventing backlash against the Muslims in the country by his astute stand. He told us one more thing. I have a suspicion, he said. The witness is here, Mr. Fauzi and Kabir Hashim, my colleague. I think it was Rishad Badruddin also was there. He said, this is the work of a state in Middle East. The Israelis are behind this. This was his suspicion at the very outset. And I'll tell you, for that, now, Mr. Rohan Gunaratne and his article, you're talking about Mossad and their operations and their intelligence expertise and its wide network, right? Now, here, This is a report of the Commission of Inquiry to investigate and inquire into report or take necessary action on the bomb attacks on the 21st of April 2019. The report by the Commission headed by His Lordship Justice Janak de Silva. Now, at page 106, the Commission says this. It appears that Zaharan was vigilant of people who may pretend to be IS supporters, but are in fact intelligence operatives. On the 10th of October 2018, Zaharan issued a letter on his Facebook account claiming that a person called Pakkam bin Abu, who maintains a Facebook account and by that name, and he talks about him being an intelligence operative of a foreign state, and then give information about them to these intelligence agencies, right? In response, Pakkam bin Abu has on the 11th of October 2018 claimed that Zaharan was an agent of Israeli intelligence, and that although he tries to project himself as a hero by attracting youth towards the IS ideology, he is in fact equal to a lady. This reference to Israeli intelligence. He is a paid agent of the Israeli intelligence. This is the report of the Presidential Commission. This has been referred to. And this is the very thing the Cardinal told us when we met him for the first time. Because his suspicion was also such that what did we have against the Christians in this country? The Muslims? Why should the Muslims be pitted against the Christians with a bomb attack on their holiest of churches in different places? In hotels, the tourists, right? And why was certain hotels attacked and certain hotels not? Right?
On the day of Easter.
Yeah. On the Easter Sunday, the most holiest of days. Now this is something that we must understand. Israelis, wherever they go, they for their survival, they have long-term plans. And this is what has happened even in our country. We were all, ever, this is a question I asked, even when we had debates on the Easter Sunday attacks. In this country, LTT terror was there. Of course, the JVP terror was there. Both the Tamils and the Sinhalese have resorted to terror to assert their political objectives. But what was the political objective for the Muslims? None. Did the Muslim community now, up to date, JVP celebrates Vijayveera as a hero, as their leader. Il Mahaviruddhinaya, they celebrate that, right? Prabhakaran's death has not silenced the extremists on the Tamil side. He is still remembered. They are celebrating every year during his birthday is being celebrated by the Tamils. But are the Muslims ever even lighting a candle or leave alone candle? Did we ever even pray janaza prayers for this dastardly terrorist Zaharan?
No,
that's the difference. This is the difference we fail to understand. This is why we say that though these prophets of doom, like Professor Gunaratna, can give all kinds of different arguments to prop up this idea of ISIS intruding into Sri Lanka, all that is bunkum. All that was done to divide the Muslim and Catholics and succeed in a political project to bring their friends to power. Today, Mr. Sarath Veerasekara was talking about the immense help the Israelis have given to armed forces, training them. I still remember what happened in the 80s, mid-80s. There was this talk about Israelis on one side training the Tamil militants and the other side training the Sri Lankan armed forces. They were simultaneously doing training, both of them. Right? This cardinal himself reminded us when we met him. This is what the Israelis have been doing. So the land of Palestine, which is sacred to the three revealed religions, Judaism, Christianity, and Islam, the holiest of shrines, all of us, you know, we have our divisions, we have our worries about Jerusalem and its future. But then this atrocious attempt by the Israeli government, see the disproportionate power between one of the world's best equipped armies and a ragtag terrorist organization. Of course, terror must be condemned on all sides. We are not upholding, we are not celebrating what the Hamas did. But then all the oppressed people all over the world are emboldened by what has happened to the most well-equipped, powerful Israeli defense forces on that critical day. We condemn the barbarism of it. We condemn those innocent people. We condemn the attack on those innocent Israelis. There are right-thinking Israelis who are now holding rallies in the American cities, in the U.S. cities. Shameful! U.S. President is visiting Tel Aviv and endorsing what Israel is doing, and followed by the British Prime Minister. And these are the people who are now telling, well, we will allow Egyptians to open humanitarian assistance to flow in, right? But what has happened? Up to now, people are dying in thousands, right? They are looking away. So in this situation, it is important for Sri Lanka to realize that though we may be far from the theater of war, right, even our country had been messed up by these devious designs of a Zionist regime. Therefore, let me say, in this context, it beckons any reasonable person to ask the following questions in relation to Israeli-Palestinian conflict. Who told Israelis that when they destroy a part of the population under occupation, while invoking the principle of proportionality, however remote the application of that principle is from the real harm sustained by them, does it not amount to genocide? Who told Israelis that the excesses they commit beyond the ambit of the principles of proportionality, necessity and distinction could still be justified, saying it is collateral damage suffered by the victims? Mr. Presiding Member, who told Israelis that when a group of people under occupation resists the continuing tyranny of occupation as well as the Israeli practices, denying them their right to life, land, liberty and freedoms, and responds to continuing provocations, what that group engages is only terrorism? Who told Israelis that the UN Security Council would never be allowed to adopt a resolution calling for a ceasefire or a humanitarian corridor in Gaza to rush humanitarian assistance to the affected population because such a decision would only strengthen or reward terrorism? We also weep for the Israeli people who suffered in the carnage of the 7th of October. I conclude by echoing the words of the organization Jewish Voice for Peace. The loss of Israeli lives should not be used to perpetrate a new genocide or to seek moral cover for the immoral demand for innocent Palestinian lives and their land. Thank you, Mr. Presiding Member.
Om istuti garmantuma obutumata vinadi kale thawa ithirila thiyen thumai obutuma katha awasan kale. Om istuti. ඊළඟට ගරු මధుර විතානගේ මන්තුමා ඔබතුමාට විනාඩි 10 කාලයක් තිබෙනවා.
මුලාසනේ සභාපතිතුමා බොහොම ස්තුතියි වේලාව ලබා දුන්නට. විශේෂයෙන්ම කියන්න ඕන අපි ත්‍රස්තවාදයේ හෙලා දකින ගමන් පස්සේ දොරෙන් ත්‍රස්තවාදීන්ට පවන් සලල වැඩක් නෑ. මොකද සමහර දේශපාලකයෝ ත්‍රස්තවාදය හෙලා දකින කතාව කතා කළාට ත්‍රස්තවාදීන් එක්ක තියෙන සම්බන්ධකම් ත්‍රස්තවාදයට ඍජුව සහ වක්‍රව උදව් කරන දේවල් අපි අතීතයේ බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. අපි දැක්කා විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ISIS ත්‍රස්තවාදීන්ගේ පුහුණුවටගේ ශ්‍රී ලාංකිකයෝ ගැන කිව්වට පස්සේ එවකට මන්ත්‍රීවරයෙක් වෙලා හිටපු මුජිබ රවුමන් මැතිතුමා කිව්වා මේ සංහිඳියාවට බාධා කරන්න එපා, මේ වෙලාවේ රටේ සංහිඳියාවක් ඇතිවීමින් පවතිනවා, ඒක නිසා මේ මුස්ලිම් ජනතාව අතර එහෙම විරසකයක් ඇති කරන්න එපා කියලා එහෙම ප්‍රකාශයක් කළා. මොකද එතුමාද පාර්ලිමේන්තුවේ නැතුණා මම ඒ ප්‍රකාශය කරන්න ඕන. ඒ වගේ අවස්ථාවන් නිසා තමයි මේ ලෝකයේ මේ ත්‍රස්තවාදයට දිනපතා මේ වගේ ශක්තියක් ලැබෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම කියන්න කැමතියි 1973 ඔක්තෝබර් මාසයේ ජොම් කිපූර් ප්‍රදේශයේ ඇතිවෙච්ච යුද්ධයට 50 වසර පිරීම නිමිත්තෙන් අපේ රටේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය හා සම්බන්ධය හා සමාන ප්‍රහාරයක් හමාස් ත්‍රස්තවාදීන් එල්ල කරා ඊශ්‍රායලයේ ඒ මායිම් ගම්මානුවට ඇතුළේලා අහිංසක ජනතාව, ඒ විශේෂයෙන්ම නිරාහුත ජනතාව, සංගීත සංදර්ශනයකට සහභාගී වෙච්ච තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අමු අමුවේ සමූල ඝාතනය කරා. ඒ වගේ මේ වන විටත් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන ප්‍රාණාපකරුවන් විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඒකට ප්‍රතිපහාර විදිහට ඊශ්‍රායලය ඉතාමත්ම අමානුෂික විදිහට මේ වන විට නිරායුධ පලස්තීන ජනතාවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මං හිතන්නේ මේ දෙපාර්ශ්වයම මේ වෙලාවේ ඉතාමත්ම නරක තැනකට මේ ලෝකයේ තත්ත්වය ඇදගෙන ගිහිල්ලා තියෙනවා. මොකද මේ තුලින් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමේ අනතුරක් ලෝකෙ පුරා ක්‍රියාත්මක වෙනවා. මොකද ජෝ බයිඩන් යනකොට සුනක් අගමැති එංගලන්තයේ අගමැතිතුමා එනවා. ඒ වගේම අද බටහිර රටවල් එක පිළකට ගොඩ එකට එකතු වෙන බව පේනවා. මේ ගෝලීය බල අරගලය එක පැත්තකින් අපිට පේනවා. ඉන්දු පැසිෆික් යාන්ත්‍රණය හරහා බටහිර රටවල් එක පැත්තකට එකතු වෙනවා. ඒ වගේම බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩපිළිවෙල යටතේ රටවල් චීනයත් එක්ක එක පිළකට එක ගොඩ ගැහෙනවා, එකතු වෙනවා. ඉතින් මං හිතන්නේ මේ නිව් වර්ල්ඩ් ඕඩර් එක, එහෙම නැත්නම් අලුත් ප්‍රවණතාවයන් ලෝකෙ පුරාද මතුවීමින් පවතිනවා. ඉතින් ඒක නිසා මේ මතුවෙන ප්‍රවණතාවන් එක්ක අද ඉතාමත්ම තීරණාත්මක තැනක තමයි ලෝකෙ තියෙන්නේ. මොකද විශේෂයෙන්ම පසුගිය දවස්වල අපි දැක්කා බ්‍රසීලය මේ සටන් විරාමයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට. හැබැයි ඇමරිකාව නිෂේධ බලය පාවිච්චි කරලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. ඉතින් මම කියන්න කැමති හැමදේටම ඇමරිකාවේ තානාපති කාර්යාලයට දුවන මුස්ලිම් දේශපාලන නායකින්ට ගිහිල්ලා ඇමරිකාවට කියන්න ඒව හැසිරෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා ඔබතුමාලට. මොකද අපේ මේ හැමදේටම යනවනේ. මොකද අපි දැක්ක පහුගිය කාලේ මොකක් හරි කැස්සක් ගියත් එතනට ගිහිල්ලා ඇමරිකාවේ එහෙම නැත්නම් බටහිර තානාපති කාර්යාලවල ඉස්සරහට ගිහිල්ලා එහෙම නැත්නම් තානාපතිලත් එක කතා කරනවා. ඉතින් මේ ඇමරිකාව නිෂේධ බලය පාවිච්චි කරලා මේ සටන් විරාමය ප්‍රතික්ෂේප කරා නම්, බ්‍රසීලයේ කරපු ඒ සටන් විරාමය ප්‍රතික්ෂේප කරා නම් කොන්ද බන තියෙන ඕන මුස්ලිම් නායකින්ට, කොන්ද බන තියෙන ඕන මුස්ලිම් දේශපාලකින්ට ගිහිල්ලා ඇමරිකාවට කියන්න එහෙම කරන්න එපා කියලා අඩුම ගන්න ඇමරිකන් තානාපතිට කියන්න. එහෙම නැහැ, නිකන් බොරු පඩෂෝ තමයි මේ හැමදැනම තියෙන්නේ, බොරු සම්දර්ශන. ඉතින් මං හිතන්නේ සමාවෙන්න මේ වචනේ පාවිච්චි කරාට බොරු සම්දර්ශන තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා මම නැවතවතාවක් ගැන අපේ රටේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මුස්ලිම් නායකයින්ට ගිහිල්ලා බටහිර තානාපති කාර්යාලවලට ඇමරිකාවෙන් අහන්නේ ඇයි නිෂේධ බලය පාවිච්චි කරන්නේ පලස්තීන අසර මිනිසුන්ට කරන ප්‍රහාර වෙනුවෙන් කියලා. ඉතින් ඒක නිසා මේ ඔක්කොම මේ නිකන් බොරු කයිවාරු වලට විතරයි සීමා වෙලා තින්නේ. හෘද සාක්ෂිය අනුව වැඩ කරන බවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම LTT කාලෙත් ඒ වගේ තත්ත්වයක් තමයි උදා වුණේ. මොකද අද ඇමරිකාව කියනවා ඊශ්‍රායලය
තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමන්ට වෙච්චේ සිත්‍රිදීම වෙනුවෙන් ප්‍රහාර එල්ල කරන්න කියලා. එහෙමනම් LDD කාලේ අපේ LDD ත්‍රස්තවාදීන් අමානුෂික ලෙස අපේ අහිංසක නිරාවුද ජනතාවට ගහනකොට, මරනකොට, බෙලි කපනකොට අපේ හමුදාව මානුෂීය මෙහෙවරක් කළා, මෙහෙයුමක් කළා. අපේ නිරාවුද ජනතාව බේරගත්තෙත් ආත්ම ආරක්ෂාවට සහ රටේ ජාතික ආරක්ෂාවට තමයි. අර කබරයා කන්න වුණාම තලකොයා කරනවා වගේ වැඩක් තමයි මේ කතාව. මොකද ඒක නිසා තමන්ගේ වාසියට බටහිර බලවතුන් තමන්ගේ වාසියට ඒ න්‍යායවන් වෙනස් කර කර පොඩි රටවල් පොඩි දියුණු වෙන්න උත්සාහ කරන රටවල් පීඩණයට පත් කරලා කරන සාහසික ක්‍රියාව අද අපි එළිපිටම දකිනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මුලාසුරවරුට මන්ත්‍රීතුමනි, අද මේ රට මේ අපේ රටත් ඉතාමත්ම අසරණ තැනක තියෙන. මොකද මේ මුස්ලිම් අන්තවාදය ඒ තරම් අද ඔඩුදුවල තියෙනවා. ඒකත් මම කියන්න ඕන විශේෂයෙන්ම මේ මුස්ලිම් අන්තවාදයේ වියරු වෙච්ච අන්තවාදය නිසා අද අපේ රටේ බලවත් පසුගිය කාලේ බලවත් ජාතික ආරක්ෂක විශාල පීඩනයක් එල්ල වුණා. ඒ වගේම අපිට පේනවා දැනුත් මේ මුස්ලිම් ඒ අන්තවාදී අදහස් තියෙන සමහර සංවිධාන තවමත් අපිට නවත්ත ගන්න බැරි වුණා. මම රවුෆාගේ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද තවමත් අපේ ප්‍රදේශ මම මේ වගකීමෙන් කියන්නේ මම මේ සම්බන්ධයෙන් ඔබතුමාලාට තොරතුරු දෙන්නම්. ඒ වගේ මේ සාමය කඩවන ආකාරයට, සාමාන්‍ය ජන ජීවිතය අඩාල වන ආකාරයට, අපේ මුස්ලිම් සිංහල සමගියට හානි වන ආකාරයට, ඒ වගේ අන්ධ අදහස් තියෙන යම් යම් කණ්ඩායම් තවමත් මේ සමාජවල ඉන්න. මොකද විශේෂයෙන්ම අපේ ගත්තොත් එම ඔබේසේ කරපුර ප්‍රදේශයේ මේ වගේ ඉතාමත්ම අන්තවාදී පිරිස් දැන් මුස්ලිම් ආගමටත් පටහැනි වන ආකාර යම් යම් වැඩසටහන් වල ඉන්න. මේ පෞගේ දවසල ඒ සම්බන්ධයෙන් අපි යම් කිසි පැමිණිල්ලකුත් ඉදිරිපත් කරා. අපි ඔබතුමාලාට තොරතුරු දෙන්නම්. ඔබතුමාලා මුස්ලිම් නායක විදියට මේ අන්තවාදී අදහස් තියෙන ඒ අන්තවාදී කල්ලි වලට එරෙහිව ඔබතුමාලාගේ හඬ අවදි කරන්න. මොකද එහෙම නැතුව තවදුරටත් තමන්ගේ දේශපාලනය වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ මනාප වෙනුවෙන් මේ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් තියෙන කල්ලි පෝෂණය කරන්න එපා. ඒක තමයි අද මුළු ලෝකෙටම වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මොසාඩ් සංවිධානය කියන්නේ ලෝකේ පළවෙනි පෙළේ එමණත අංක 1 සංවිධානයක්. ඒ වගේම අංක 1 පළමු පෙළේ ප්‍රමුඛ බුද්ධි සංවිධානයක්. නමුත් ඔවුන්ටත් බැරි වුණා අර හමාස් ගරිල්ලන් තමන්ගේ රටට ඇතුල් වෙලා ඒ කරන ප්‍රහාරය වළක්වා ගන්න. ඉතින් මං හිතන්නේ ඒකම තමයි අපේ පාස්කු ප්‍රහාරය තුනේ. අපේ පාස්කු ප්‍රහාරයේදී නම් තොරතුරු දැනගෙන මොසාඩ් සංවිධානයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දුන්නා කියලා මං දැක්ක අපේ ඔය සමහර මේ පරික්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. නමුත් එහෙම වෙලත් වීලත් ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. ඒ වගේම ඊශ්‍රායලයටත් එච්චර දක්ෂ වෙලත් ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරුණේ ඒ තරම් ප්‍රබල විදියට. අද මේ ගෝලීය දේශපාලනය, මේ ගෝලීය දේශපාලන ප්‍රවණතා බලවත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සමහර වෙලාවට මොසාඩ් සංවිධානයටත් වඩා ප්‍රබල විදියට ත්‍රස්තවාදීන්ගේ උපාය උපක්‍රම බලය, ඒ වගේම ඒ ත්‍රස්තවාදීන් යම් මැද පෙරදිග යම් කණ්ඩායම් එකතු වෙලා ඉතා බලවත් විදියට ඒ තමන්ගේ ප්‍රවණතාවයන් බලවත් විදියට හසු මෙහෙවන මට්ටමක් අපිට මේ කාරණානුව නිරීක්ෂණය වෙනවා. ඒ වගේම තමයි මුලාසනාරට මන්ත්‍රීතුමනි, ඔබතුමාට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි අද අපේ රට විතරක් නෙමේ මුළු ලෝකයේම ආර්ථිකය බලවත් ලෙස කඩන් වැටලා තියෙන මේ කාරණා නිසා. ඒ වගේම අද අපි කවුරු මොනවා කතා කරත් බටහිර රටවල් බලවත් රටවල් ටික මේ අපේ විශේෂයෙන්ම අපේ රටවල් උපයෝගී කරන, පාවිච්චි කරන, පාගාගෙන තමන්ගේ ඒ බලය ලෝකේ පුරා පතුරවන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අද අපිට පේන ප්‍රධානම කාරණාවක් තමයි මේ සමහර ආර්ථික උපාය උපක්‍රම පාවිච්චි කරන අපේ රටවල් වල තියෙන මේ ආර්ථික තත්ත්වය අපේ රටේ තියෙන විශේෂයෙන්ම අපේ මේ දියුණු වෙන රටවල් වල ආර්ථික තත්ත්වය අඩාල කරන්න. මොකද මම මෙහෙම කියන්නේ පසුගිය කාලේ පුරාම මේ ලෝකේ පුරා වෙච්ච මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වල ඒ හැසිරීම අනුව සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය කරන්න එදා ඍජුව සහ වක්‍රව උපකාර කරපු සමහර රටවල් වලට අද පාරා වලල්ලක් වෙලා තිනවා. ඒ ඔවුන්ම පෝෂණය කරපු සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් අද ඒ අවි ඔවුන්ටම දිගු කරලා තිනවා. ඉතින් මං හිතන්නේ ලෝකේ අද ඉතාමත්ම අනාරක්ෂිත තැනකට ඇවිල්ලා අද මම දැක්කා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ නිවේදනයක් නිකුත් කරලා තිනවා ලෝකේ පුරා සිටින උන්ගේ ඒ ඇමරිකාවේ නිලධාරීන්ට එහෙම නැත්නම් ඇමරිකාවට සම්බන්ධයේ අනෙකුත් කාර්යාල වලට
ඔබතුමායි කාලේ අවසන් වෙනවා.
මට විකාරියක් දෙන්න. ලෝකේ පුරා තිරේ සමහර ඒ ආයතන වලට ඒ වගේ නිලධාරීන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙන ඉතින් මං හිතන්නේ මේ සිද්ධිය තුලින් අද අහිංසක නිරාවුද බටහිර රටවල් වල ඒ බටහිර රටවල් නියෝජනය කරන මිනිසුන් අද ලෝකේ පුරා යන්න බැරි අනාරක්ෂිත තැනකට ඇවිල්ලා තියෙනවා. අද ලෝකේ පුරා මේ මිනිසුන් අනාරක්ෂිත බවට පත් කළේ මෙන්න මේ සිද්ධි. නමුත් අද මේ ආරක්ෂක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයත් අද අසරණ බවට පත් වෙලා තියෙනවා ඇමරිකාවේ නිෂේධ බලය තුල. ඉතින් මං හිතන්නේ ඇමරිකාවේ නිෂේධ බලය අද ඉතාමත්ම උම්මන්දක විදිහට පාවිච්චි කරලා මේ අහිංසක ජනතාවගේ ජීවිත අනතුරට පත් කරලා තියෙනවා. මං අපේ රටේ මුස්ලිම් නායකින්ගෙන් ඉල්ලා අසිනවා ගිහිල්ලා ඇමරිකාවේ මේ අපේ ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා අඩුම ගානේ ලියුමක් හරි දෙන්න මේ ඕගොල්ලෝ මේ නිෂේධ බලය පාවිච්චි කරන්න එපා අසරණ ජනතාව වෙනුවෙන් කියලා. මොකද හැම කැස්සටම හැම හෙම්බිරිස්සාවටම එතනට දුවන නිසා මම මේක කියන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුමා. ඊළඟට ගරු නිරෝෂන් පෙරේරා මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම මම පලස්තීන ඊශ්‍රායල් ගැටුම් නිසා මිය ගිය ඒ වගේම තුවාල ලැබුණු ඒ වගේම ප්‍රාණ අපකරුවන්සේ සිටින ඒ වගේම අවතැන් වුණු සියලු දෙනාටම මාගේ බලවත් කනගාටුව සහ ශෝකය ප්‍රකාශ කරනවා. මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ පංගුවක් කට්ටිය මේක ඉතිහාසය දන්නේ නැතුව නැත්තම් පංගුවක් කළාට ඒක ඉතිහාසය ඉගෙන ගන්න නැතුව කතා කරනවා. මේ ඊශ්‍රායලයේ පැලස්තීනයේ කියන්නේ මේ ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් තුනකට ආබ්‍රහම්ගේ ආගම් තුනකට ඉතාම ශුද්ධ වූ දේශයක්. ඒක ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ සියලු දෙනාටම ඒ භූමියේ අයිතියක් තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව මං හිතන්නේ අපි ඒ කෝණයෙන් බලන්නේ නැතුව මේක මිනිස් අයිතිවාසිකම් පිළිබඳව කෝණයකින් බලලා අපි මේ සඳහා එක්සන් ජාතීන්ගේ ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා මේකට විසඳුමක් යෝජනා කරලා තියෙනවා. ඒ තමයි පලස්තීන දේශයකුත් ඒ වගේම ඊශ්‍රායල් දේශයකුත් සාමකාමීව මේ භූමියේ ස්ථාපිත කරන්න ඕනේ කියන මතය තමයි තිබුණේ. ඉතින් මං හිතන්නේ විටින් විට අපි දැකලා තියෙනවා ඊශ්‍රායල් නායකයොත් ඒ වගේම පලස්තීන් නායකයොත් ඒ සඳහා සාම සාකච්ඡා තියලා යම් එකගතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් හැම වෙලාවෙම දෙපැත්තේම ඉන්න අන්තවාදී මේවා බිඳ දමලා සාමය නැති කරලා යුද්ධේ පටන් අරගෙන ඒ තුලින් අහිංසක ජනතාවගේ ජීවිත නැති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මම දකිනවා මේ ආසන්නම අපි අවස්ථාව ගත්තොත් එහෙම ඊශ්‍රායලයේ මං හිතන්නේ අන්තවාදීන් ඒ රජයට එකතු වෙලා බටහිර ඉවුරේ ඒ කියන්නේ වෙස්ට් බැංක් එකේ ඊශ්‍රායල් ජාතිකයන්ව ඒවල පදිංචි කරලා ඒ වගේම අල්ලක්සා මුස්ලිම් පල්ලිය පිළිබඳව යම් එකගතාවයක් තිබුණා. ඒ මුස්ලිම් ජාතිකයන්ට ඒක වන්දනාමාන කරන්න පුළුවන්. නමුත් අනිත් කට්ටියට ඒකට ගිහිල්ලා විසිට කරන්න පුළුවන් කියලා. නමුත් ඒවා කඩලා මං හිතන්නේ මේ යම්කිසි මේ සාමයක් තිබුණා නම් ඒක කඩන්ඩ කටයුතු කරපු හින්දා මේක ඉස්සරහට ගියා. ඉතින් මං හිතනවා මේකට ඇමරිකාවටත් ලොකු වගකීමක් තියෙනවා. මොකද ඊස්රායිලයේ පැවැත්ව පිළිබඳව ඇමරිකාව හැම්වෙලාම ඉස්රායිලට ඇවිල්ලා ඒක වගකින් බාරගන්නවා. ඉතින් මං හිතන්නේ මේ සියලු දෙනාම මේ සාමසාකච්ඡාවට ගෙනෙල්ලා අර එක්සත් ජාතීන්ගේ එකඟ වූ පරිදි ඒ විසඳුමට යා යුතුයි. නැත්තම් මේක මං හිතන්නේ විශාල ප්‍රශ්නයක් වේගෙන එනවා. මොකද අනිත් අරාබි රටවල් ඒ වගේම හෙස්බොල්ලා වැනි සංවිධාන මේ යුද්ධයට දැන් වෙනකොට එකතු වෙන්නට පටන් අරන් තියෙනවා. ඒ වගේම දැන් ඊශ්‍රායලුත් හිතන්න ඕනේ මේ අවුරුදු 20කට තිබුණ යුද තාක්ෂණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වෙනකොට රොකට් සහ අනිකුත් තාක්ෂණය දැන් දියුණු වෙලා ඊශ්‍රායලයට අයන් ඩෝම් ඒ ආරක්ෂක වළල්ල තිබුණත් ඒකෙන් ඊශ්‍රායල් නගර දැන් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයක තියෙනවා. ඒ වගේම අරාබි රටවල් සහ හෙස්බොල්ලා සහ හමාස් සංවිධානයත් ඇත්තටම හිතර ගන්න ඕනේ ඊශ්‍රායලයට න්‍යෂ්ටික අවි තියෙනවායි කියලා අපි සියලු දෙනාම අනුමාන කරනවා. ජෙරිකෝ 3 මිසයිල තුලින් මැද පෙරදිග ඇතුළු විවිධ රටවල් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටික අවි 200ක් විතර ඊශ්‍රායල් සතුව තියෙනවා. එතකොට ඊශ්‍රායලයේ පැවැත්මට යම්කිසි හානියක් වෙනවායි කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඊශ්‍රායලය මේ වගේ විශාල විනාශයක් කරගෙන ලෝක යුද්ධයකට මේ මුළු ලෝකෙම හසුරවන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු වෙලා මේ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය දැන් වෙනකොට බිඳ වැටලා තියෙනවා. මේ බිඳ වැටලා තියෙන්නේ රටවල් පහකට පුළුවන් නිෂේධ බලය වීටෝ එක පාවිච්චි කරලා ඒකේ යෝජනා නවත්තන. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව අපි සාධාරණ ලෙස මානුෂික පැත්තෙන් බලලා ඒ වගේම ලෝක ආර්ථිකයට මේ වෙනකොට විශාල බලපෑමක් මේකෙන් වෙන්න පුළුවන්. මොකද සුවස් කැනල් එක ඒ වගේම මං ඉවර කරනවා තෙල් ඒ මාර්ග ඇතුළු විවිධ ලෝක ආර්ථිකයට ඉතාම වටිනා ඒ ප්‍රදේශයක් තමයි මේ මැද පෙරදිග සහ ආසියාව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක ආගමික කෝණයකින් හෝ ඉතිහාස කෝණයකින් බලන්න නැතුව අපි කොහොමද මෙතන ඉඳලා මානුෂික කෝණයකින් ඉස්සරහට ගිහිල්ලා ඒ වගේම බිඳ වැටලා තියෙන මේ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයත් හදාගෙන මේකට සාධාරණ විසඳුමක් දීලා ස්වාධීන පලස්තීන රාජ්‍යකුත් ඒ වගේම ඊශ්‍රායල් රාජ්‍යකුත් ඒ රටවල් දෙක සමාදානයෙන් ඉන්න අපි ඒ විසඳුමක් දෙමුයි කියමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුති ගර්මන්තුමා. ඊළඟට ලලිත් එල්ලාවල ගර්මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, වීරසිංහ මන්තුමාට මගේ කාලය ලබා දුන්නා ගන්න කිව්වා.
ඔබ ස්තුති ගර්මන්තුමා. එහෙමනම් ඊළඟට ගරු මනුෂ නානායකාර ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
ඔව්, මදි වුණ තරහයත් අරගන්න. ගරු මුලස්සන ආරෝඪ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. පළවෙනියෙන්ම මේ ගැටුම් වලට මැදිහත් වෙලා මිය ගියපු සියලුම ජනතාවට, දරුවන්ට, සියලුම දෙනාට අපේ ශෝකය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ගැටුම් වලින් මිය ගියපු විශේෂයෙන්ම ශ්‍රමිකයන්ට, විවිධ රටවල් වල ශ්‍රමිකයන්ට, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා දැනට අපිට වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපේ කනගාටුව ශෝකය පළ කරනවා. ඒ වගේම දැනට අපහසුතාවයට පත්වලා ඉන්න සියලු දෙනාම සම්බන්ධයෙන් අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදමින් ඉන්නවා. ඒ වගේම තවදුරටත් ඒ රටේ ජීවත් වෙන්න අපහසුතාවයේ ශ්‍රමය සේවය කරන්න අපහසුතාවයේ තියෙනවා නම් ඒව නැවත අපේ රට බලාගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතුත් අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒ අතරවාරයේ ඊශ්‍රායලයේ සඳහා රැකියා සඳහා යෑමට සූදානම් වෙමින් දැනට පිරිසක් ඉන්නවා. ඒ අයගේ කැමැත්ත මත ආරක්ෂිත තත්ත්වයක් සලකා බලා ඒ අයගේ පිටත් කර හැරීම් කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනි. ඒ වගේම අපිට ඊශ්‍රායල් රජයත් සමග දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරලා අපිට ඉල්ලලා තිබිච්ච කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කලක් ලබා දීලා තිබිලා නැවත වතාවක් නතර වෙලා තිබිච්ච කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවන් දහසක් සඳහාත් අපිට මේ වෙනකොට එකඟතාවය ලැබිලා තියෙනවා. ඒ සඳහාත් අපි ආරක්ෂක තත්ත්වය හා සලකා බලලා ඒ පවතින තත්ත්වයන් එක්ක අපි ඒ දහසක දෙනා යොමු කිරීමේ වැඩ කටයුතුත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක මම මේ වෙලාවේ මුලින්ම සඳහන් කරනවා. එතකොට මේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ වගේ ලෝකය එක දවසක්වත් යුද්ධය තොරව පැවතිලා නැහැ. හැමදාම මේ රටේ යුද්ධ පැවතිලා තියෙන මේ ලෝකේ. එතකොට මේ වෙනකොට ලෝකේ යුද්ධ 72ක් තිබිලා තියෙනවා. ඒවයින් මැරිලා තියෙනවා බිලියන ගණනක පිරිසක්. මුලසුනට මන්ත්‍රීතුමනි, පලස්තීනය හා ඊශ්‍රායෙල් ගැටලුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද දෙයක් හැටියට තමයි අපි විශ්වාස කරන්නේ. ලෝකයේ මෙහෙවන්න අන්තර්ජාතික සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුළු බොහෝ ආයතනවලටත්, බුද්ධිමතුන්ටත්, ආගමික සංවිධානවලටත් මෙම ගැටලුව විසඳන්න දැනට බැරි වෙලා තියෙනවා. එක් පැත්තකින් මේක සමාජ සංස්කෘතික අර්බුදයක් වගේම අනිත් පැත්තෙන් දේශපාලනික ආර්ථික අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. යුද්ධය අපේ රටට සමහර වෙලාවට මේ යුද්ධයක් එනකොට හරිම සතුටුයි සමහර අයට. හැබැයි මේක ඇතුලේ වෙන්නේ මොකක්ද? ලෝකේ රත්තරන් වෙළඳ පොලේ ඒකාධිකාරය කොතනද තියෙන්නේ? ඊශ්‍රායෙල් බැංකුවල කොයිතරම් ඉහළ යාවිද මේ මිල? ඒකත් එක්ක ලෝක ආර්ථිකයට කොච්චර බලපෑමක් ඇති වේවිද? ඇමරිකාව මේකට පැටලුනොත් ඩොලරයට මොකක්ද වෙන්නේ? ඒත් එක්කම ඉරානය පැටලුනොත්, ඒත් එක්කම අනිත් පැත්තෙන් මැද පෙරදිග කලාපයේ මේකත් එක්ක පැටලුනොත් මොකක්ද අපිට වෙන්නේ කියන මේ අපිට නොපෙනෙන විශාල, එක පැත්තකින් තේ වෙළඳ පොළ අපිට අහිමි වෙනවා ඉරානය පැත්තෙන් ගත්තාම, අනිත් පැත්තෙන් ගත්තාම අපිට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ගැන මේ අපි අද කතා කරන්නේ. මේ අපි අන්තං හුස්ම ගන්න හැදුවා විතරයි රටක් විදියට. ලෝකේ බොහෝ තැන්වල දේශ සීමා සටහන් කරමින් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව පිහිටවා තියෙනවා දේශ සීමා දාලා. හැබැයි ආගමික, සංස්කෘතික, දේශපාලනික සහ ඔවුනොන් පිළිගත් ආර්ථික මතවාදයන් අනුව ඒවා සුව කළ නොහැකි රෝගයක් බවට තමයි දැන් මේක පත් වෙලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නය සුව කරන්න බැරි තැනට පත් වෙලා තියෙන සමහර අය දේශපාලනික අවශ්‍යතා මත මේවා පවත්වාගෙන යනවා. ඊශ්‍රායෙල් පලස්තීන ගැටලුව විසඳන්න දාර්ශනික ප්‍රවේශයකින් යුත් මානුෂීය ප්‍රවේශයක් අවශ්‍යයි කියලයි අපි විශ්වාස කරන්නේ. අනාගත ලෝකයේ භූමිය, දේශ සීමාව කියන දේවල් නොපවතින බව තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ මම මේක මීට කලිනුත් මේ වගේම කියලා තියෙනවා. අපි ඉන්නේ ඒ වගේ ශිෂ්ටාචාරයක් අවසන් කරන වෙලාවක, මේ ගහමරාගත්තු ශිෂ්ටාචාරය ඉවර කරන තැනක අපි ඉන්නේ. නමුත් අපිට බොහොම කනගාටුයි, ඒක යුද්ධයකින් අවසන් වෙන්නද මේ හදන්නේ කියන ඛේදවාචකය අපිට දැනෙනවා. අපි මේ ගැටලුවේදී කිසිදු පාර්ශවයක කොටස්කරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ අපි රටක් විදියට. අපි මතු කර යුතු වෙන්නේ මනුෂ්‍යත්වය. අපි කුමන ආගමකට, කුමන දේශපාලන පක්ෂයකට, කුමන වර්ගයකට අයත් වුණත්, දේශපාලන දර්ශනයකට අයත් වුණත්, ඔවුන් මනුෂ්‍යයන් කියන තැන ඉඳලා, අපි අපේ සහෝදර සහෝදරියන් කියන තැන ඉඳගෙන අපි ඔවුන්ව පිළිගන්න ඕනේ. ඔවුන්ට මේ අත් වෙලා තියෙන දුක පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. වෙනස්කම් සහිත විවිධත්වය අගය කිරීම, ඒ වගේම එයට ගරු කිරීමට පුරුදු පුහුණු වීම අපි කරන්න ඕනේ. ඒක කුඩා කාලේ ඉඳලම අපි පුරුදු පුහුණු කරන්න ඕනේ අපි රටක් විදියට. මෑත ඉතිහාසයේ ලංකාවේ හටගත් ඇතැම් අර්බුද, ලෝකයේ සිදු විවිධ අර්බුද සමග එකට එකතු කරන්න ඇතැම් පාර්ශව උත්සාහ කරනවා. අපි මේ මොහොතේදී කිසිදු පාර්ශවයකට අයත් නොවනසේ සාමකාමී සහජීවනයෙන් ලෝකයේ දෙස බලන්න ඉගෙන ගන්න ඕනි. ඒ වගේම අපි එහෙම නොවුනොත් අපේ රටටත් අනාගතයක් ඇති වෙන්නේ නැහැ. අපි යුද්ධයකින් බැටකාපු රටක්. මේ යුද්ධය දිග්ගැස්සුනොත් ලෝකාර්ථිකයේ වගේම ශ්‍රී ලාංකික ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. වගේම අපේ ආදායම් මාර්ග සීමා වෙනවා. අපිට ඉන්ධන, බෙහෙත් හැමදේම සොයා ගන්න අපහසුත්වයකට අපි පත් වෙනවා. අපේ රටේ ආර්ථිකයට ඊශ්‍රායලයේ වගේම, ඊශ්‍රායලයේ අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වනවා. ඒ වගේම මර්ද පෙරදිග කලාපයක් අපිට දක්වන දායකත්වය අපිට සුළු පටු කොට සකන්න බෑ. මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ අපිට මේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. අද වැඩිපුරම අපිට ඩොලර් එවන්නේ මැද පෙරදිග විදේශ රටවල් වල ඉන්න අපේ ශ්‍රමිකයෝ. ඒ අයගේ ජීවිතවල ආරක්ෂාව ගැන, ඒ අයගේ ජීවිතවල සුභසාධනය ගැන අපිට විශාල වගකීමක් තියෙනවා රජයක් විදියට. ඒ කලාපයේ සිටින කිසිම ශ්‍රමිකයෙකුට ඊශ්‍රායලයේ හෝ වේවා, පලස්තීනයේ හෝ වේවා, එහෙම නැත්නම් වෙනත් අරාබිකරයේ හෝ ඉන්න කිසිම ශ්‍රමිකයෙක්ගේ ජීවිතයට, එහෙම නැත්නම් රැකියාවට හානිකමක් වෙනවනම් ඒ පිළිබඳව සොයා බලන්න අපි රජයක් විදියට මැදිහත් විය යුතු වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ පිළිබඳව සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයත් අපි ටිකක් බලන්න ඕනේ. සමාජ මාධ්‍ය හැම වෙලාවෙම වාර්තා කරන්නේ එක පැත්තක ඉඳගෙන. ඒ වාර්තා කරන හැම වෙලාවෙම ලංකාවේ නැවත වතාවක් වාර්ගික අර්බුදයක් කරා ගෙනියන්න බලාගෙන සමාජ මාධ්‍ය මේක වාර්තා කරන ආකාරයක් අපිට පේනවා. ඒ නිසා මේ වෙලාවේ ආගමික නායකයෝ, දේශපාලන නායකයෝ තමන්ගේ පක්ෂ දේශපාලන නම් වලින්, ජාතික නම් වලින් තියාගෙන ඉන්න අය පැහැදිලිව මැදිහත් වෙලා මේ වෙලාවේ ඒ වගේ නැවත වාර්ගික අර්බුදයක් ඇති නොවන තැනට මේ රට පවත්වා ගන්න මේ සමාජ මාධ්‍යට වගේම තම තමන්ගේ කණ්ඩායම් පාලනය කරගන්න සියලු දෙනා මැදිහත් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ අර්බුදයේ වෙලාවේ අපිට ඕන වෙච්ච මේ අපේ රටේ ආර්ථික අර්බුදයේ වෙලාවේ අපිට ඕන කරන තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න සල්ලි ටික එව්වේ අපේ පිටරටවල් වල ඉන්න අපේ අම්මලා තාත්තලා. ඒ අය තමයි විදේශ විනිමය අපිට එව්වේ. ඒ අය රට දාලා ගියේ නැහැ, රටේ එළියට ගිහිල්ලා රස්සාවක් කරලා කීයක් හරි එවල රටට අපේ රටේ දරුවන්ට කන්න බොන්න තෙල් ටික ගහන්න, ලයිට් ටික දී අරගෙන පාඩම් ටික කරගන්න අවශ්‍ය පසුබිම හැපුවේ අපේ විදේශගත ශ්‍රමිකයෝ. එතකොට ඒත් එක්කම විදේශ රටවලට යන්න බලාගෙන විශාල පිරිසක් මේ දවස්වල පුහුණු වීම් කටයුතු වල යෙදෙනවා. ඊශ්‍රායලයට විතරක් නෙවෙයි, මැද පෙරදිග කලාප හැම තැනටම මේ හැමෝගෙම බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. මේ වගේ අර්බුදයක් උඩු දිව්වොත් අපේ රටෙන් ශ්‍රමිකයෝ යවන්න බැරි තත්ත්වයක් ඇති වුණොත්, එතකොට මේ වෙලාවේ ඊශ්‍රායලයටත් සමහර වෙලාවට හොරෙනුත් මේ වෙලාවේ පණින්න ගිහිල්ලා අපේ කාන්තාව අහු වුණා. මේ මිනිස් වෙළඳාම, මේ වගේ මිනිස් වෙළඳාම් ගැන අපි කතා කරනකොට ආචාර්ය මහාචාර්යවරුත් අපිට එක එක ඒවා කිව්වා. හැබැයි මේ වගේ මිනිස් ජාවාරම් වලටත් මේ වෙලාවේ කල්පනා කරන්න ඕනි, තිත තියන්න මේ වගේ අවස්ථාවලදී අයගේ ජීවිත ආරක්ෂාවේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න ඕනි කියන එක. එතකොට මේ අර්බුදයේදී අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? මේ අර්බුදයේදී අපිට ගන්න තියෙන පාඩම තමයි ඊශ්‍රායලය ආණ්ඩු පක්ෂය දෙගොල්ල එකතු වුණ ආණ්ඩු පක්ෂයේ විපක්ෂය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා අර්බුදයට මුහුණ දෙන්න. පලස්තීනයේ මොකද කළේ? පලස්තීනයත් තමන්ගේ රටේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න සියලු දෙනා එකට එකතු වුණා. රටට ප්‍රශ්නයක් ආවහම සියලු දෙනා එකට එකතු වෙලා ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි කියලා අපි ඒක රාශිය වුණා. එතකොට දැන් ආර්ථික අර්බුදයේ, අපේ රටේ ආර්ථික අර්බුදයේ ආපු වෙලාවේ එකට එකතු වෙමු කියලා කිව්වට අපි එකට එකතු වුණේ නැහැ. අද අපි එකට එකතු වෙන්න ඕනි එක ඊශ්‍රායලෙන් පලස්තීනයෙන් දෙකෙන්ම අපිට ඒ උදාහරණය ගන්න පුළුවන්. රටට ප්‍රශ්නයක් ආපු වෙලාවේ මිනිස්සු එකතු වෙච්ච එක, ඒක තමයි රටක් විදියට අපි කරන්න ඕනි. ලංකාවේ අරගලයේ වෙලාවේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකතු වුණා. හැබැයි වෙලාවේ කවුරුවත් ඒකට මැදිහත් වෙලා ඒකට නායකත්වය අරගෙන ඉස්සරහට ගියේ නැහැ. අපි ඒකට නායකත්වය අරගෙන අපි දේශපාලනව මැදිහත් වෙලා අපේ දේශපාලන අනාගතය උගස් කරලා අපි තීන්දුව අරගෙන වැඩ කටයුතු කරලා රට නැවත යථා තත්ත්වයට පත් කරන තැනට අපිට ගේන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් අපිට ඒ වෙලට දැන් අපිව රස්සිය ආදු කරන්න, අපිට විරුද්ධව වැඩ කටයුතු කරන්න ඇතැම්මයි කටයුතු කරනවා. කමක් නැහැ, අපි අපේ යුතුකම ඉෂ්ට කරලා තියෙනවා. එතකොට ඒ වගේම දැන් අපිට මතක් කරන්න ඕනි, මේ අරගලය නියෝජනය කරන ඇතැම් අයගේ සමාජ මාධ්‍ය දැක්කහම හිතෙන්නේ බඩගින්නට විතරද මිනිස්සුන්ගේ මේ එකට එකතු වෙලා තියාගන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ බඩගින්නේ ප්‍රශ්නයක් ආවා. නමුත් දැන් මේ නැවත වතාවක් ඒ අයම තමන්ගේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ජාතිවාදී වපුරද්දි ඒකයි අපිට අහන්න වෙන්නේ. ජාතිවාදය මේ බඩගින්නට විතරද අපේ රටක් එකතු කරලා තියන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපි නැවත වතාවක් කුරුන්දිය දිහා හැලෙන්න ඕන. ලංකාවේ කුරුන්දු පුදුබිම සම්බන්ධයෙන් ප්‍රශ්නය පහුගිය කාලෙදී ඇති වුණා. එතකොට ඒ පුදුබිම ගැන කතා කරනකොට මේක දේශපාලනිකව ඉස්සරහට ගන්න උත්සාහ කළා. අපි කියනවා මේක රට කලමන ප්‍රශ්නයක් බවට පත් කරන්න උත්සාහ කරා. හැබැයි අපේ රටේ මිනිස්සු පුදුබිමකට වඩා වැටුණු ආර්ථිකයේ ගොඩ ගන්න අවශ්‍යයි කියන තීන්දුවේ ඉඳගෙන කුරුන්දිය ඔලුවට අරගෙන රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න පටන් ගත්තේ නැහැ. කුරුන්දු පිදබිම හරහා ජාතිවාදය අවුස්සන්න, ඒකට උස්සන්න උත්සාහ කරනකොට අපි කියන්න තියෙන්නේ මේකෙන් ගැටුම් හදන්න උත්සාහ කරනකොට බලන්න පලස්තීනය දිහා, බලන්න ඊශ්‍රායලය දිහා, බලන්න හමාස් සංවිධානය ඇවිල්ලා මේ සිද්ධ වෙන දේවල් පිළිබඳව නැවත වතාවක් ජාතිවාදී අර්බුද රට ඇතුලේ නිර්මාණය කරගන්න එපා කියන එක. එතකොට TikTok වගේ සමාජ මාධ්‍යවල දැන් නැවත වතාවක් බාමියන් බුදු පිළිම කඩා දාපු රූප නැවත වතාවක් පෙන්නලා නැවත වතාවක් මිනිස්සුන්ගේ හිත ඇතුලේ අර්බුදයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. අපි කියන එක කතාවක්, වාහනේ තියෙන වින්ස්ක්‍රීන් එක ලොකුවට ඉස්සරහ බලාගෙන යන්න, සයිඩ් කණ්ණාඩි දෙකක් තියෙනවා පිටිපස්ස බලන්න, හැබැයි ඒක තියෙන්නේ පොඩියට, සයිඩ් කණ්ණාඩිය තියෙන්නේ පොඩ්ඩක් බලන්න, සහ හැමදෙස්සෙම සයිඩ් කණ්ණාඩිය දිහා බලාගෙන ගියොත් ඉස්සරහා හැපෙනවා. සයිඩ් කණ්ණාඩියෙන් දිහා බලන්නේ ආපස්ස, අතීතය. අතීතයේ දිහා බලාගෙන ඉඳලා වැඩක් නැහැ. අතීතයේ දිහා පොඩ්ඩක් බලලා, මොහොතක් බලලා ඉස්සරහා තියෙන ලොකු වින්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහා බලාගෙන යන්න. ඒක අපි ජාතියක් විදිහට ඉගෙන ගන්න ඕනි. අතීතයේ දිහා බල බල බ්‍රේක් ගහ ගහ ඉස්සරහා අමාරුවේ වැටෙන්න එපා. ඒක අපිට මේ වෙලාවේ ජාතිවාදීව නැවත ඉතිහාසයේ දිහා බලලා ප්‍රශ්න හදාගන්න එපා කියන එක අපි කල්පනා කරන්න ඕනි. ඉස්සරහා බලලා අපි යන්න ඕන. ඉස්සරහා වේගවත් සංවර්ධනය වෙන ලෝකේ මේ වැටිච්ච ආර්ථිකයේ ගොඩනගෙන ගමනටයි අපිට යන්න තියෙන්නේ. ඒ වගේම ආගමික හා ඓතිහාසික මිත්‍යා කතා
තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. අපි තවමත් ඓතිහාසික ඉතිහාසයේ මිත්‍යා කතා පිළිබඳ විශ්වාස කර කර ඒවල එල්ලිලා තමයි අපි මේ මහා විනාශය සිද්ධ කරගන්නේ. ඒවයින් දැන් අපි දියුණු ලෝකයේ විදියට අපි අයින් වෙන්න ඕනි. ඒ වගේම යුද්ධයක අද්දකීම් තියෙන රටක් විදියට අපි මේ වෙලාවේ නොදැනුවත්ව හරි මේ රට ඇතුලේ නැවත වතාවක් මුස්ලිම් විරෝධයක් හදන්න හදනවා නම් හරි, එහෙම නැත්නම් වෙන මොනවා හරි ගැටුමක් නිර්මාණය කරන්න හදනවා නම් හරි, ඒක අපි නැවත වතාවක් අපි අපේ රට ආපස්සට ගෙන යෑමක් කියලයි අපි මතක තියාගන්න ඕනි. ඒ වගේම අපි මතක තියාගන්න ඕනි මේ ලංකාවේ ඉතිහාසය, ලංකා ඉතිහාසයේ මුල ඉඳලම මුස්ලිම් ජනතාව සමග අපිට වෙළඳ ගනුදෙනු තිබුණා. ලෝකයත් සමග අපිව සම්බන්ධ කරේ මුස්ලිම් ජනතාව. ඒකට සාක්ෂි ඕන තරම් අපිට සොයාගන්න පුළුවන්. ඒ ඊට පස්සේ තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඇවිල්ලා අපේ රට ලෝකෙත් එක්ක සම්බන්ධ වුණේ. ඉංග්‍රීසිත් එක්ක ඇවිල්ලා හැබැයි මුස්ලිම් ජනතාවත් එක්ක තමයි අපේ සම්බන්ධතාවයේ මුලින්දලම ලෝකෙත් එක්ක ගනුදෙනුව අපේ ආරම්භ වුණේ. මෑත කාලේ එළියෙන් අරගෙන ආපු ප්‍රශ්න ඇරෙන්න අපි දෙගොල්ලන්ටම ප්‍රශ්න තිබුණේ නැහැ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයක් වුණාට එළියේ අපිට ත්‍රස්තවාදීන් උනේ නැහැ. සම හමාස් වරු ත්‍රස්තවාදීන් වෙන්නේ ඊශ්‍රායලයට. හැබැයි අපිට ඊශ්‍රායලයක් පලස්තීනයක් අපිට ඒ රටවල් දෙකම එකයි. ඒ රටවල් දෙකම අපේ සහෝදර ජාතීන්, සහෝදර රටවල් දෙකක්. ඒ නිසා මේ වෙලාවේ ඒ තීන ගින්දර රට ඇතුළට ගෙනල්ලා රට ඇතුළේ ප්‍රශ්න අර්බුද උත්සාහ දන්න උත්සාහ කරන්න එපා. එහෙම හැදුනොත් අපේ රටට මුහුණ දෙන වෙන ප්‍රශ්නේ කොයි තරම් දුරට අපිට කරදරයක් බවට පත් වෙයිද, රටේ ආර්ථිකයේ නැවත වතාවක් ප්‍රශ්නයක් බවට පත් වෙයිද කියන එක අපට හිතා ගන්නවත් බෑ. ජනාධිපතිතුමා මතක් කළා මෙතනින් පටන් ගත්තොත් පිලිපීනයේ ඉඳලා අරාබිකරයේ දක්වා මුළු කලාපයම විනාශයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් අපේ මේ ගොඩනැගෙන ආර්ථිකයේ නැවත වතාවක් කඩාගෙන වැටෙනවා. අපිට ගොඩනගා ගන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අරයාගේ පැත්ත ගන්නවද, මෙයාගේ පැත්ත ගන්නවද කියන එක නෙවෙයි. මැරෙන දරුවද, මැරෙන සොල්දාදුවද, මැරෙන අහිංසක සිවිල් වැසියද, සියලුම දෙනා ආරක්ෂා වේවා, කවහොම ඉතාමත්ම ඉක්මනින් මේ යුද ගිනිදැල් නිවේවා කියන ප්‍රාර්ථනේ තමයි අපි සිද්ධ කරන්න ඕනේ. එතකොට ඊශ්‍රායල් පලස්තීන මේ යුද ගැටුම ඉක්මනින් අවසන් වෙලා ලෝකයෙන් මුළු ලෝකයටම ඉක්මනින්ම සාමය උදා වෙලා මේ යල් පැන ගියපු යුද්ධය කියන මාතෘකාව, යුද්ධය කියන සංකල්පය මුළු ලෝකෙම අයින් කළා, අපි බොහොම සාමකාමී ලෝකයක් විදියට ඉස්සරහට යන්න අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපිට යුද්ධයක අධ්‍යක්ෂකම් තියෙන රටක් විදියට, යුද්ධයෙන් අවුරුදු 30ක් වැටකාපු රටක් විදියට, ඒ අවුරුදු 30ක යුද්ධයෙන් වැටකාපු එකේ ප්‍රතිඵල අපි අදටත් විඳින රටක් විදියට මේ වගේ අවස්ථාවකදී ඉතා මැදහත්ව කටයුතු කළ යුතුයි කියන කාරණාව මතක් කරමින් අපේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ගත යුතු සෑම වැඩපිළිවෙලක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අයව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඕනි කරන පසුබිමත් අපි සකස් කරලා තියෙනවා කියන එකත් මතක් කරමින් මේ හා සම්බන්ධයෙන් අපට සහයෝගය දක්වන සියලුම තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු තානාපති නිලධාරීන් ඇතුළු, ඒ වගේම ඊශ්‍රායලයේ තානාපති අංශ, ඒ වගේම ඊශ්‍රායලයේ පීබා ආයතනය වගේ ආයතන පිළිබඳව අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කටයුතු සම්බන්ධව
තව ඔබතුමාට විනාඩි 4ක වගේ කාලයක් තිබෙනවා.
ඒ සම්බන්ධ කතා කරමින් මම මේ සියලු දිනාට අපේ ස්තුතිය පළ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතිකරුවෙමතුමා.